අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් වනක්කම් අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය එක්ව ඉදිරිපත් කරන රුහුණු ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. අප දැන් ඉගෙනීමට බලාපොරොත්තු වන්නේ දෙවන බස සිංහල විෂයයි. අද දින මෙම වැඩසටහන මගින් දෙවනවරටත් ඔබ හා සම්බන්ධ වන මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව කලාපයේ අන්නූර් මධ්‍ය මහාවිද්‍යාලයේ දෙවන බස සිංහල විෂය භාර ආචාර්ය MNM සරූජ්.
මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල කලාපයේ හා නලගම මුස්ලිම් විද්‍යාලයේ දෙවන බස සිංහල විෂය භාර ආචාරිණි MSF ශාමිලා.
මම ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කලාපයේ ගා මුස්ලිම් බාලිකා මහාවිද්‍යාලයේ දෙවන බස සිංහල විෂය භාර ආචාරිණි MLF ශස්නා.
ආදරණීය දුවේ පුතේ, අපි පසුගිය සතියේ නෙළුම් නිවාසයේ පාඩම ඉගෙන ගත්තා. ඒකෙදි අපි හැමෝම එකතු වෙලා ඒ පාඩම කියෙව්වා. ඒ වගේම ඒ පාඩම දෙබසක් විදිහටත් කියවලා බැලුවා. ඒ පාඩමේ තියෙන වැදගත් වචනවල තේරුම සාකච්ඡා කළා වගේම පාඩමෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුත් සාකච්ඡා කළා. ඒ වගේම අපේ පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකමත් එතනදී සාකච්ඡා කළා. ඒ පාඩම අවසානයේදී ඔයාලට කිව්වා අද දවසේ අපි පින්තූර බලා ලිවීම කියන කොටස විස්තරාත්මකව කතා කරනවා කියලා. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න හදන්නේ ඉතාමත් වැදගත් පාඩමක්. ඒ තමයි පින්තූර බලා ලිවීම කියන කොටස. මේක සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නයේදී අපිට කරන්න තියෙන්නේ පින්තූරයක් දිහා බලලා වාක්‍ය පහක් ලියන එක. ඒත් පින්තූරයක් දිහා බලලා වාක්‍ය පහක් නිකම්ම ලියන්න බෑ. ඒකෙදි අපි මතක තියාගන්න ඕන වැදගත් කරුණු ගණනාවක්ම තියෙනවා. කිහිපයක් මම ඔයාලට මතක් කරන්න. අපි මතක තියාගන්න ඕන පළවෙනිම කරුණ තමයි මේක අනිවාර්ය ප්‍රශ්නයක් කියන එක. ඒ කියන්නේ ඔයාලට මේ ප්‍රශ්නය අතහරින්න බෑ. අනිවාර්යයෙන්ම ලියන්නම ඕන. ඒ වගේම ඊළඟට මතක තියාගන්න ඕන කරුණ තමයි මේ ප්‍රශ්නයට ලකුණු 10ක් හිමි වෙනවා කියන එක. ඉතින් අපි පිළිතුරු ලියද්දී ලකුණු 10ට ගැලපෙන පරිදි ඒ පිළිතුරු ලියන්න වෙනවා. මේකට ලකුණු 10ක් ලැබෙනවා කියන්නේ එක වාක්‍යයකට ලකුණු 2 බැගින් හිමි වෙනවා කියන එක. නමුත් නිකම්ම වාක්‍යයකට ලකුණු 2ක් ලබා දෙන්නේ නැහැ. අපි ලියන වාක්‍ය තුල අඩුම තරමේ වචන 4ක්වත් තියෙන්න ඕන. ඒ වගේම ලියන හැම වාක්‍යයක්ම ලිඛිත භාෂාවෙන් ලියන්නත් ඕන. අපි කතන භාෂාවෙන් ලිව්වොත් අපිට ලැබෙන්නේ එක වාක්‍යයකට එක් ලකුණක් පමණයි. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නයටම හිමි විය හැකි උපරිම ලකුණ වෙන්නේ ලකුණු 5යි. ඒ වගේම තමයි ආදරණීය දුවේ පුතේ, අපි මේ ලියන හැම වාක්‍යයක්ම අපිට දීලා තියෙන පින්තූරයට ගැළපෙන ඒ වගේම අර්ථවත් වාක්‍ය වෙන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි. පින්තූරේ තියෙන ප්‍රධාන කරුණු ඉස්මතු වෙන විදිහට ඒ වාක්‍ය ගලපලා ලියන්නත් ඕන. තව දෙයක් තමයි, පින්තූර බලා ලියන විට අපි ලියන සියලුම වාක්‍ය ලියන්න ඕන වර්තමාන කාලයෙන් කියලත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. අත්තකුරු අනිවාර්යයෙන්ම පැහැදිලි වෙන්න ඕන. අපි අත්තකුරු අපැහැදිලිව ලිව්වොත් ඒ ලියන එකේ ලකුණු අඩු වෙනවා අත් අකුරු අපැහැදිලි වීම මත. මේ නිසා ඔබ ලියන අකුරු අනිවාර්යයෙන්ම පැහැදිලි වන ආකාරයට මෙම වාක්‍ය ලියන්න. අපි මේ කරුණු ටික හොඳින් මතක තියාගන්නවත් එක්කම පින්තූර බලා ලිවීමේදී අපට ඇතිවන ගැටලු කීපයක් තියෙනවා. මං ඒ පිළිබඳවත් ඔයාලට පොඩ්ඩක් කියන්න. ඒ ගැටලු අතර අපිට ඇතිවන ප්‍රධානම ගැටලුවක් තමයි ඒ දීලා තියෙන පින්තූරය ඉතාමත් සරල පින්තූරයක් වගේ පේන එක. ඒ කියන්නේ මේ පින්තූරය බැලූ බැල්මට වාක්‍ය පහක් ගොඩනැගියේ හැකිද කියන සැකයක් අපිට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ පින්තූරය විස්තර කරගෙන යනකොට අපිට වාක්‍ය නිසි පරිදි ගලප ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව තමයි සමහර වචන නොදැන සිටීම. වචන දැනගත්තත් මේ වචන නිසි පරිදි ගලප ගන්න බැරි වීමත් අපිට මේ වාක්‍ය ලිවීමේදී ඇතිවන ගැටලු විදිහට කියන්න පුළුවන්. ඉතින් මේ පින්තූර බලා ලිවීමේදී අපිට විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. සමහර ළමයි ඍජුවම වාක්‍ය පහ ලියනවා. ඒ වගේම තවත් සමහර ළමයි දෙමළින් වාක්‍ය නිර්මාණය කරලා ඒ වාක්‍ය සිංහලයට පරිවර්තනය කරනවා. ඉතින් මේ විදිහට විවිධ ක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ පින්තූර බලා වාක්‍ය ලිවීමේදී. අපිට පින්තූර බලා ලිවීමේදී භාවිත කළ හැකි වචන රාශියක් තියෙනවා. මම ඔයාලට වචන ලැයිස්තුවක් දැන් කියවන්නම්. හොඳින් අහගන්න. පළවෙනි වචනය මෙම. මෙය. මෙහි. මෙම පින්තූරය. මෙම පින්තූරයේ. ඉහළ. ඉහළින්. පහළ. පහළින්. ඈත. ඈතින්. අසල. අසලින්. ළඟ. ළඟින්. ඉදිරියෙන්. පිටුපසින්. පසුපසින්. වම්පස. වම්පසින්. වම්පැත්තේ. වම්පැත්තෙන්. දකුණු පැත්තේ. දකුණු පැත්තෙන්. දකුණු පස. දකුණු පසින්. දෙස. දෙසට. පැත්ත. පැත්තට. කෙළවර. කෙළවරින්. කිහිපයක්. බොහොමයක්. කිහිප දෙනෙක්. බොහෝ දෙනෙක්. විශාල. කුඩා. උඩ. උඩින්. යට. යටින්. මත. එක් තැනක. තවත් තැනක. එක්කෙනෙක්. තවත් කෙනෙක්. පින්තූරයකි. පෙනේ. දැකිය හැකිය. දක්නට ලැබේ. සිටි සිටිති. තිබේ. වේ. පෙන්නුම් කරයි. මෙන්න මේ විදිහට පින්තූරයක් විස්තර කිරීමේදී අපිට නිපාත පද, ඒ වගේම තවත් විවිධාකාරයේ පද භාවිත කරන්න පුළුවන්. දැන් මම මේ කියපු වචන සියල්ලම සියලුම පින්තූර විස්තර කිරීම සඳහා අපිට පාවිච්චි කරන්න බෑ. ඒ පින්තූරයට ගැළපෙන පරිදි ඒ වචන අපි පාවිච්චි කරන්න වෙනවා. මම ඉක්මනින් මේ වචනවල දෙමළ තේරුමත් කියලා දෙන්නම්. හොඳින් අහගන්න. මෙම, ඉන්ද, මෙය, ඉද, මෙහි, ඉංගු, මෙම පින්තූරය, ඉප්පඩම්, මෙම පින්තූරයේ, ඉප්පඩත්තිල්. මේ වචන ටික අපිට වාක්‍ය ආරම්භ කරන්න පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. අනිත් වචනවල තේරුම මම කියන්නම්. ඉහළ, මේලේ. ඉහළින්, මේලාල්. පහළ, කීලේ. පහළින්, කීලාල්. ඈත, තොලෙයිවු, තොලෙයිවිල් කියන අර්ථ දෙකම මේ වචනය හරහා අපිට කියන්න පුළුවන්. ඈතින්, තොලෙයිවිල්. අසල සහ අසලින් කියන වචන දෙකටම අරුහිල් කියන වචනය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ළඟ, ළඟින් කියන වචනවල තේරුමත් අරුහිල් කියලා කියන්න පුළුවන්. ඉදිරියෙන්, මුන්නාල්. පිටුපසින්, පසුපසින් කියන වචන දෙකේම තේරුම පින්නාල්. වම්පස, ඉඩදු පක්කම්, එහෙම නැත්නම් ඉඩදු පක්කත්තිල්. වම්පසින්, ඉඩදු පක්කතාල්. වම් පැත්තේ, ඉඩදු පක්කත්තිල්. වම් පැත්තෙන්, ඉඩදු පක්කතාල්. දකුණු පස, දකුණු පැත්ත කියන වචන දෙකේම තේරුම වලදු පක්කම්. දකුණු පසින්, දකුණු පැත්තෙන් කියන වචන දෙකේ තේරුම වලදු පක්කතාල්. දෙස, පක්කතේ. දෙසට, පක්කතිත්ක. පැත්ත කියන එකේ තේරුමත් පක්කම්. පැත්තට කියන එකේ තේරුම පක්කතිත්ක. කෙලවර කියන්නේ මුඩිවු. කෙලවරින් කියන්නේ මුඩිවිල්. කිහිපයක්, සිල. බොහොමයක්, පල. කිහිප දෙනෙක්, සිලර්. බොහෝ දෙනෙක්, පලර්. විශාල, පෙරිය. කුඩා, සිරිය. උඩ, මේල්. උඩින්, මේලාල්. යට, කීලේ. යටින්, කීලාල්. මත, මීදු. එක් තැනක, ඔරු ඉඩත්තිල්. තවත් තැනක, ඉන්නුමොරු ඉඩත්තිල්. කෙනෙක්, ඔරුවර්. තවත් කෙනෙක්, ඉන්නුමොරුවර්. මේ සියලුම වචන අපිට පාවිච්චි කරන්න පුළුවන් දරුවනේ වාක්‍යක මැද. ඒ වගේම වාක්‍ය අවසානයේ පාවිච්චි කරන්න පුළුවන් වචනත් තියෙනවා. පින්තූරයකි, ඔරු පඩමාහන්. පෙනේ, තෙරිහින්රදු. දැකිය හැකිය, කාණ මුඩියුම්. දක්නට ලැබේ, කාණ කූඩියදාහ උල්ලது. සිටි, ඉருக்கின்றார். සිටති, ඉருக்கின்றனர். තිබේ, ඉருக்கின்றது. වේ, ஆகும். පෙන්නும் කරයි, காட்டுகின்றது. මෙන්න මේ වගේ වචන ගණනාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ පින්තූර බලා ලිවීම කියන කොටසේදී. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි දැන් සඳහන් කරපු කරුණු මතක තියාගෙන පින්තූරයක් බලලා වාක්‍යයක් ලියන්නේ කොහොමද කියලා අපි පියවරෙන් පියවර කතා කරමු. දැන් ඔයාලගේ පැවරුම් පත්‍රිකාවේ තියෙන පළවෙනි පින්තූරය දිහා හොඳින් බලන්න. ඒ තියෙන්නේ 10 ශ්‍රේණිය පෙළ පොතේ පිටු අංක 1. ඒ කියන්නේ අපි පසුගිය සතියේ කතා කරපු නෙළුම් නිවාසයේ කියන පාඩමේ තියෙන පින්තූරය තමයි මෙතන ඔයාලට දීලා තියෙන්නේ. අපි දැන් මේ පින්තූරේ තියෙන දේවල් මොනවද කියලා බලමු. දුව, ඔයා කියන්න මේ පින්තූරේ තියෙන දේවල් මොනවද කියලා.
ගැහැණු ළමයි, පිරිමි ළමයි, විදුහල්පතිතුමා, පොල්ලතු, ඉනිමග, තවස නිර්මාණයක් තියෙනවා.
අන්න හරි දුව. දුව හොඳට මේකේ තියෙන දේවල් බලලා දැන් එකිනෙක කිව්වා. මේ දේවල් අපි දැනගත්තාම වාක්‍ය ගොඩනගා ගන්න පහසු වෙනවා. ඒ වුණාට ඒ දේවල් විතරක් තියාගෙන අපිට වාක්‍යයක් ගොඩනගන්න බෑ. දුව ඔයා කියන්න මේක සිදුවන දේවල් මොනවද කියලා.
ඔව් සර්, මෙතන පොල් අතු වියනවා, කතා කරනවා, තව බඳිනවා, අල්ලගෙන ඉන්නවා, වැඩ කරනවා වගේ දේවල් කරනවා.
බොහොම හොඳයි දුව. දැන් අපි මේ වචන එකතු කරගෙන වාක්‍ය විදිහට ගොඩනගා ගන්න පුළුවන්. ඔයාලා කියන්න බලන්න අපිට ඒ වචනත් එකතු කරලා හදා ගන්න පුළුවන් වෙන වාක්‍ය කිහිපයක්.
සර්, මේ පින්තූරයේ ගැහණු පිරිමි ළමයි ඉන්නවා, ගොඩක් ඉන්නවා.
ඔව් සර්, එයාලා මොනවද කරනවා?
තව සර්, ගුරුතුමා ළමයින්ට මොනවද කියනවා.
ඔව්, තව ළමයෙක් උඩ නැගගෙන මොනවද බඳිනවා.
ළමයෙක් ඉනිමග අල්ලගෙන ඉන්නවා.
ගැහණු ළමයි දෙන්නේ පොල් අතු වෙනවා.
ඈතින් තව ළමයි කීප දෙනෙක් සහයෝගයෙන් වැඩ කරනවා.
අන්න හරි ළමයි. දැන් ඔයාලා අපි කලින් කතා කරපු ඒ වචන හරහා වාක්‍ය ටිකක් කිව්වා. අපි දැන් ඒ වාක්‍ය කතන බසින්න කිව්වේ. ඉතින් පුතේ, අපි මේ පින්තූරේ අපට පෙනෙන දේවල් ගැන දැන් කතා කළා. අපි කතා කරපු දේවල් ලියන්න ඕන. ඒත් ලියනකොට අපි අර පාඩම මුලින් කතා කරපු වැදගත් කරුණු හොඳින් මතක තියාගන්න ඕන. ඒ කියන්නේ මේ වාක්‍ය ලියද්දී වචන 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒ වගේම අපි ලියන වාක්‍ය පින්තූරයට ගැළපෙන අර්ථවත් වර්තමාන කාල වාක්‍ය වෙන්නත් ඕන. හොඳයි ළමයි. අපි දැන් අපිට පින්තූරයේ පෙනෙන දේවල් වලින් මේ වාක්‍ය ලියන ආකාරය බලමු. එතනදී ඔයාලා මම කලින් සඳහන් කරපු ඒ වචනත් හොඳින් මතකයේ තබාගෙන වාක්‍ය කියන්න. පළවෙනි වාක්‍ය අපිට කොහොමද ලියන්න පුළුවන්? දුව ඔයා කියන්න බලන්න.
සර්, පාසල් ළමයි බොහෝ දෙනෙකු කිසියම් වැඩක් කරති කියලා ලියන්න පුළුවන් නේද?
පුළුවන්. බොහොම හොඳයි. ඔය දුව ඒක හරියටම කිව්වා.
ඒ වගේම සර්, ගුරුතුමා ළමුන් සමග කතා කරමින් සිටි කියන එක දෙවෙනි වාක්‍ය විදිහට ලියන්න පුළුවන්ද සර්?
අන්න හරි දුව. බොහොම හොඳයි. දැන් ඔය දෙන්නම මේක හොඳින් තේරුම් අරගෙන තියෙනවා කියලා මට පේනවා.
ළමයෙක් උඩ නැගගෙන යමක් බඳිමී සිටි කියලා කියන්න පුළුවන් නේද සර්?
අන්න හරි. අපිට ඒකත් කියන්න පුළුවන්. ඔයා හරියටම හරිදුවේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් තවත් කෙනෙක් ඉනිමගල්ලාගෙන සිටී කියලත්.
සර්, තව වාක්‍යයක් මං කියන්නද?
හොඳයි, කියන්න.
ගැහැණු ළමයි දෙන්නේ පොල් අතු වියති.
ආ, ඒකත් හරි.
සර්, අන්තිමටම අපිට මෙහෙම කියන්න පුළුවන් නේද?
කොහොමද දුවේ?
මෙහි සිටින සියලු දෙනාම සහයෝගයෙන් වැඩ කරනු පෙනේ.
බොහොම හොඳයි දුවේ. ඔයාලා හරියටම ඒ වාක්‍ය ටික ලිඛිත භාෂාවෙන් කොහොමද ලියන්නේ කියන එක කිව්වා. ඉතින් හොඳට මතක තියාගන්න දුවේ පුතේ, අපි දැන් මේ සාකච්ඡා කරපු වාක්‍ය මේ විදිහටම ලියන්න අවශ්‍ය නැහැ. අපි දැන් සාකච්ඡා කළේ උදාහරණ කිහිපයක් විතරයි. කෙනෙකුට පුළුවන් මීට වඩා ලොකු වාක්‍ය ලියන්න. ඒ වගේම මීට වඩා වෙනස් වාක්‍ය ලියන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දැන් අපි මේ කියපු පිළිවෙලට වඩා වෙනත් පිළිවෙලකට මේ වාක්‍ය ලියන්නත් පුළුවන්. ඒත් කොහොම ලිව්වත් පින්තූර බලා ලිවීමේදී අපි මතක තියාගන්න ඕන කියපු ඒ වැදගත් කරුණු ටික මේ ලියන වාක්‍ය පහේම අපි අදාළ කරගන්න ඕන. ඒ කියන්නේ අපි කොහොම ලිව්වත් මුලින් කතා කරපු දේවල් වලට අනුව මේ වාක්‍ය පහ ලියලා තියෙන්න ඕන. හරි, අපි දැන් බලමු අපේ පැවරුම් පත්‍රිකාවේ තියෙන දෙවන පින්තූරයේ දිහා. ඒකේ තියෙන්නේ 10 ශ්‍රේණිය පෙළ පොතේ පිටු අංක 14 හි ඇති පින්තූරය. මේ පින්තූරය සාමාන්‍ය පෙළ විභාගයකදීත් ලබා දීලා තිබුණා. වෛද්‍යවරයෙකු හමුවේ කියන පාඩමේ තිබෙන පින්තූරය. මේ පින්තූරය බලන විට අපිට පේනවා වෛද්‍යවරයෙක් හා පාසල් ළමයෙක් සිටින බව. ඒ වගේම තවත් පුද්ගලයෙකුත් ළඟින්ම ඉන්නවා පේනවා. ඒ වගේම මේ පින්තූරයේ රාක්කයක්, මේසයක්, මේස ලාම්පුවක්, බෙදනලාවක්, පුටු දෙකක් තියෙනවා කියන එකත් පේනවා. ඉතින් මේ කරුණු උදව් කරගෙන පැවරුම් පත්‍රිකාවේ තියෙන පින්තූරය බලලා අර්ථවත් වචන 4කට නොඅඩු වාක්‍ය පහක් ලිඛිත බසින් අපි ලියන්න උත්සාහ කරමු. ඉතින් අද දවසේ අපි කතා කළේ පින්තූර බලා ලිවීම පිළිබඳව. ඒකෙදි අපි මතක තියාගන්න ඕන වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව කතා කළා. ඒ කතා කරපු වැදගත් කරුණු මොනවද කියලා දුවේ ඔයාලා කියන්න බලමු.
මේක අනිවාර්ය ප්‍රශ්නයක් කියන එක. මේ ප්‍රශ්නය අපිට අතහරින්න බෑ. අනිවාර්යෙන්ම ලියන්න ඕන.
මේ ප්‍රශ්නයට ලකුණු 10ක් හිමි වෙනවා. ඒ කියන්නේ එක වාක්‍යයකට ලකුණු 2 බැගින් හිමි වෙනවා කියන එක.
අපි ලියන වාක්‍ය තුල අඩුම තරමේ වචන 4ක්වත් තියෙන්න ඕනේ.
ඒ වගේම ලියන හැම වාක්‍යයක්ම ලිඛිත භාෂාවෙන් ලියන්නත් ඕන. කතන භාෂාවෙන් ලිව්වොත් එක වාක්‍යයකට ලැබෙන්නේ 1 ලකුණක් පමණයි.
ඒ වගේම අපි ලියන හැම වාක්‍යයක්ම පින්තූරයට ගැලපෙන අර්ථවත් වාක්‍ය වෙන්නත් ඕනේ.
ඒ විතරක් නෙවෙයි, පින්තූරයේ තියෙන ප්‍රධාන කරුණු ඉස්මතු වන විදිහට ඒ වාක්‍ය ගලපලා ලියන්නත් ඕන.
ඒ වගේම තමයි අපි ලියන සියලුම වාක්‍ය ලියන්න ඕනේ වර්තමාන කාලයෙන් කියලා මතක තියාගන්න ඕන.
බොහොම හොඳයි දුවේ. ඉතින් අපි අද දවසේ කතා කළේ පින්තූර බලා ලිවීම පිළිබඳව. ආදරණීය දුවේ පුතේ, අදට අපි අපගේ පාඩම මෙතනින් නවත්වනවා. නැවතත් ලබන සතියේ තවත් නව පාඩමකින් ඔබ හමු වනතුරු සමුගන්නා මම MNM සරුජ්,
MSF ශාමිලා,
MLF ශස්නා.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර